समन्ताचक्रवालेषु देवता सद्धम्मं मुनिराजस् स्नन्तु सग्गमुखदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दुःखे ज्ञानं दुःखसमुदये ज्ञानं दुःखनिरोधे ज्ञानं दुःखनिरोधगामिनी प्रतिपदाय ज्ञानं ति सदा पूजनीय वंदनीय महासंग्रत्न अवसराय श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगतुनी मे पिंगवा सियुलु देना दन मे सूदानं वेन्ने लोतुरा अमामेन सम्मा संबुद्रजानन वहन्से अपि किरहि अनुकंपावेन देशना कल सद्धर्में बिदक श्रवणे करंट ඒ නිසා හැම දිනාටම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊතාමත් වමනාවෙන් ඊතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. අද දවසේදී චතුරාර්ය සත්‍ය පිළිබඳ විචාරාත්මක විමසුමක් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ තුලින් පෙන්වන කරුණු ඉතාමත් වටිනාකමක් ගෙනත් දෙයි අපේ ජීවිතයට. ඒ නිසා චිත්ත ඒකාග්‍රතාවයක් ඇතුව අපි ධර්ම ශ්‍රවණය කළොත් ඒ කරුණු අපිට ඉතාමත් හොඳින් මතක තියාගන්න පුළුවනි. ඊට පස්සේ මතක තියාගත්ත කරුණු නුවණින් මෙනෙහි කළ ධර්මය සම්මර්ෂණය කරන්න පුළුවනි. ආන් ඒ විදිහට ධර්මය සම්මර්ෂණය කරන කෙනාටයි මේ අවිද්‍යාව දුරු කළ විද්‍යාව උපදවා ගන්නට පුළුවන් ඥාන දර්ශනයක් පහළ කර ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ දුක්සහගත සසර ගෙවා ගන්නට ඕනේ කියන සත් අදහස් ඇතුව හැම දිනම මේ දහම් කරුණ ටික ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. පින්වතුනි මේ ිට නොයෙක් වාරවල වලදීත් මම චතුරාර්ය සත්‍ය පිළිබඳව විවිධ පැතිකඩවල වලින් පෙන්වලා තියෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මේ පින්වතුන්ගේ අවධානය යොමු කිරීම සඳහා චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද, ඒක ආර්ය සත්‍ය වුණේ ආර්ය ධර්මයක් වුණේ කොමක්ද, ලෝකයේ අපි තුල තියෙන දැනුමට පමණක් සීමා වෙච්ච මේ වචන තුලින් ඒට ඔබ්බෙන්ගේ විශාල අර්ථයක් පවතනවා. අනේ අර්ථය මොකක්ද කියන කාරණාව තවදුරටත් මේ පින්වතුන්ට මනාකොට දැන ගැනීමට සැලසන්ටයි. ඉතින් පින්වතුනි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසා අවබෝධ කර නොගැනීම නිසා මේ සත්ව වර්ගයේ අමියන් විසින් කපා අවුල් කරන ලද රෙදිවෙන්නන්ගේ නූල් කැටියක් ඔගේ අවුල් කරගෙන ගෙතුණු පඹ ගාලක් වගේ ගෙතිලා පැටළුණු තන බිස්සක් වගේ පටලවාගෙන එකට ගෙතුණු කුරුළු කූඩුවක් වගේ අවුල් කරගෙන මේ දුක් අපාය සංඛ්‍යාත දුක්සහගත සසර නොඉක්මනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ මොනතරම් වටිනවද කියන කාරණාව පෙන්නනවා. මහණෙනි යම් කිසි වෙලාවකදී ඕගලන්ට කිව්වොත් නුඹලට දවසට ආයුධ පාරවල් 100කිනුයි උදේට අවුරුදු ආයුධ පාරවල් 100කිනුයි දවල්ට ආයුධ පාරවල් 100කිනුයි හවසට 100කිනුයි මේ වගේ අඩ යටි පාරවල් දවසට 300 ගාන කකා අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයෙක් හිටියොත් අවුරුදු 100කින් පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවනවා අවබෝධ වෙනවා කිව්වොත් ඉක්මනට කැමති වෙන්න කියනවා. කුමක් නිසාද මේ දීර්ඝ සංසාරයේ ඉන්නකොට අපිට කන්ට සිදුවෙච්ච පහර කන්ට සිදුවෙච්ච ආයුධ පාරවල් ගලන මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැති නිසා. ඉතින් එච්චර දීර්ඝ සංසාරක අපි මේ දුක් සහගත සසරක ඇවිල්ලා තියෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැති නිසා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ තවත් වෙලාවක දේශනා කරන මහණෙනි, නුඹලට අහෝංකල්න් දෙන නුඹලට හිත ඇසි යම් ඥාතිවරයෙක් ඉන්නවා නම්, දෙමව්පිය සහෝදරයෝ ඉන්නවා නම්, ඒ අය මේ චතුරාර්ය සත්‍ය අවබෝධයලා හික්මුවන්ට කියලා. මොකද ඒ අයට කරන්න පුළුවන් එකම උපකාරය, එකම පිහිට ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන එකයි කියලා. මොකද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවුණුකම නිසාම ඔබත් මාත් මේ දීර්ඝ සංසාරේ බොහෝ කාලයක් ඒ මේ යට දුවන්ට ඇති, සැරිසරන්ට ඇති. ඒ වගේම තෙරක් නොපෙමුණ මේ සංසාරේ තව මෙන්න මෙච්චර කිතුරුයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා හැම දිනටම මතක් කරනවා මේ දේශනාව අහලා මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න කියලා. එතනදී දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං. මේ දුක කියන එක ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ කියලා විස්තර කළ සංකීර්තන පංච උපාදාන කන්ද දුක්ඛ. එතකොට දුකට හේතුව හැටියට පෙන්වන්නේ යායන් තණ්හා පෝණෝ භවිකා නන්දි රාග සහගත තත්ත්‍ර තත්ත්‍රාභිනන්දන. යම් මේ තණ්හාවක් තියෙනවා නම් ඒ ඒතන සතුට නැලෙන පුනර්භව ඇති කරන ඒ තණ්හාව. එතකොට ඒ තුන් ආකාර තණ්හාව ඉතුරු නොකොට නැති කිරීමක් තියෙනවා නම් ඒක තමයි නිරෝධය. තණ්හා දුක්ඛ නිරෝධය. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නිරෝධ නැති කරන ප්‍රතිපදාවයි කියන එක තමයි චතුරාර්ය සත්‍යයේ කෙළදහම. එතකොට දැන් අපි මේ අර්ථය ටිකක් නුවණින් බලමු. මේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍යයක්. මේ ටික දැක්කහම දැක්ක පමණකිනුත් තින්වතුනේ ආර්ය භූමියට එන ධර්මතාවයක් තියෙන. එතකොට අද අපිට වචන අහලා අහලා වචන තුලින් අපි හොඳට මේ කාරණාව දන්නවා. නමුත් මේ තුලින් විශාල අර්ථයක් තියෙනවා. අහං ඒ ගැන අපේ අවධානය යොමු වෙලා නැහැ. මේ ටික පැහැදිලි කරන්නේ කාටද කියන කාරණාව ඉස්සෙල්ලා බලමු. මේ දුක පිළිබඳ නුවණක් ඇති කරගන්න මෙන්න මේ විදිහට දුක්ඛ සමුදය ඥානං, දුක ඇති වෙන්නේ මෙන්න මේ තණ්හාව නිසායි කියලා තමන් තුළ නුවණක් දැක්මක් ඇති කරගන්න, තණ්හාව නැතිකල දුක නැති වෙනවා කියලා තමන් තුළ නුවණක් දැක්මක් ඇති කරගන්න, ඒ සඳහා තමන් තුළින් ගොඩනගිච්ච ප්‍රතිපදාවක් තියෙන්නේ කියන කාරණාව දැනගන්න දැකගන්න කියලා පෙන්වනවා. මේ ටික පෙන්වන්නේ, මේ ටික දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ කාටද? ලෝකික කෙනාට. ලෝකි කියනකොට ලෝකික කෙනෙකුගේ දර්ශනය ගැන අපි බැලුවොත් ඒ අය දුක පිළිබඳව දැක්මක් තියෙනවා, දන්නවා. ඒ කියන්නේ අපි ලෙඩ වුණොත්, මහලු වුණොත්, මරණයටපත් වුණොත් දුක එනවා. මගේ දුව පුතා අම්මා තාත්තා ඥාත හිතයිසින් ලෙඩ වුණොත්, මහලු වුණොත්, මරණොත් දුක එනවා කියලා දන්නවා. ඒ වගේම තමන් ගාව තියෙන රන් රෙදි, මුතුමැණික් ආදී වස්තු නැති වුණොත්, විනාශ වුණොත් දුක එනවා කියලා දන්නවා ඒ අය. එතකොට ඒ අය දුකට හේතුව හැටියට මොකද දකින්නේ මේ ලෝකේ අය? දුකට හේතුව හැටියට දකින්නේ අපි කියමු තමන් ලෙඩවීම නිසා, මහලු වීම නිසා, මරණයටපත් වීම නිසා යම් දුකක් එනවා නම් දුකට හේතුව හැටියට දකින්නේ ලෙඩ වෙච්ච එක, මහලු වෙච්ච එක, මැරෙන්න යන එක තමයි මේ දුකට හේතුව. ඒ වගේම තමන්ගේ දරුමුණු පුරෙක් ලෙඩ වුණොත්, මරණයටපත් වුණොත්, වෙන කිසියම් උපද්‍රවයකට, ගැහැටකටපත් වුණොත් අපිට දුක එනවා. එතකොට ලෝකී අය දකින්නේ දුකට හේතුව මොකද්ද? ඒ දරුමුණු පුරා ලෙඩ වෙච්ච එක තමයි දුකට හේතුව. ධර්මමුණු පුරා මැරිච්ච එක තමයි දුකට හේතුව. ධර්මමුණු පුරාට අහඹු විදිහේ කරදරයක් වෙච්ච එක තමයි දුකට හේතුව හැටියට දකින්නේ. එතකොට දුක්ඛ නිරෝධය හැටියට දකින්නේ ලෝකය මොකක්ද? ලෙඩ නොවී ඉන්න පුළුවන් නම් දුක නැතුව ඉන්න පුළුවන්. නැරෙන්න නැතුව ඉන්න පුළුවන් නම් දුක නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම නොයෙක් විදිහේ ව්‍යසන වලටපත් නොවි ඉන්න පුළුවන් නම් කරදර වලටපත් නොවි ඉන්න පුළුවන් නම් දුක නැතුව ඉන්න පුළුවන් කියන කාරණාව තමයි ලෝකයා දන්නේ ලෝකයා දකිනේ. ඒ වගේම තමන් ලෙඩ වෙන්නේ නැත්තම් මහලු වෙන්නේ නැත්තම් මරණයටපත් වෙන්නේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා තමයි ලෝකයා දකිනේ. එතකොට ඒ ලෝකයට ලෝකයා දකින්නේ ඒ දේවල් නැති වෙන්නේ විනාශ වෙන්නේ කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වුණාම තමයි තමන් කැමති දේවල් කැඩෙන්නේ බිඳෙන්නේ නැසෙන්නේ විනාශ වෙන්නේ නැතුව තියාගත්තු දුක නැතුව ඉන්න පුළුවන් කියන දැක්මක් තමයි ලෝකයට තියෙන්නේ. ඒ නිසා මුළු ලෝකයේම දුක් නැති කරන ප්‍රතිපදාවක හැසිරෙනවා මේ ලෝකෙ තුල. මොකද්ද මේ මුළු ලෝකෙම මේ දේවල් කැඩෙන්නේ බිඳෙන්නේ නැති වෙන්න පරිස්සම් කරගන්නවා. එතකොට ධර්මුණ පුරන් ලෙඩ වෙන්නේ නැති වෙන්න පරිස්සම් කරගන්නවා. ඒ වගේම තමන් ලෙඩ වෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙනවා. ඒ වගේම ධර්මුණ පුරු ආදී ඒ ආයත නොයෙක් විදිහේ ව්‍යසනයන් හරදරයන් නොවන විදිහට රැක ගන්නවා. ඒ වගේම තමන්ටත් නොයෙක් විදිහේ දුක් කරදර ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන් තරම් මහන්සි ගන්නවා වෙහසෙනවා. ඒ වගේම තමන් මහලු වෙනවා නම් ඒ මහලු බව පුළුවන් තරම් නැති කරගන්න හංග ගන්න පුළුවන් තරම් බේර විරේ දාරනවා, කොණ්ඩේ කළු කරනවා, දත් දානවා. ඒ වගේම හැම නොයෙක් සත්කම් වලින් හැම රැලි වැටීම අයින් කරගන්න උත්සාහවත් වෙනවා. මේ වගේ විවිධ ක්‍රම උපායන් දරනවා. මොකද ඒ දුක් නැතුව ඉන්න පුළුවන් ක්‍රමය. එතකොට මෙන්න මේ විදිහට දුක් නැතුව ඉඳ බාහිර ලෝකය ආරක්ෂා කරමු. ඒ කියන්නේ තමන් තව කැමති මනාප දෙයක් තියෙනවා, රත්තරම් මිල මුදල් වගේ දෙයක් තියෙනම් ඒක නැති වුණොත් හොරු ගත්තොත් වේයෝ කෑවොත් මිංජෝ කෑවොත් මිල මුදල් වගේ දේවල් තමන්ට දුක වෙනවා. එතකොට මේ දුක නැති කරන්න මොකද කරන්න ඕනේ? ඒව හොරුන්ට ගන්න බැරි වෙන්න හොරු නොගත්තොත් දුක නැහැ. වේයෝ මිංජෝ කන්න නැතුව තිබ්බොත් දුක නැහැ. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා දුක් නැති කරන ප්‍රතිපදාව හැටියට මොකද දන්නේ? වේයන්ට මීයන්ට ඉන්න බැරි තැන් වල ඒ වටිනා කියන දේවල් තියෙනවා. හොරු සතුරන්ට ගන්න බැරි වෙන විදිහට ඉබි අතුරු දාලා වහලා ඒවා මේ ආරක්ෂා සංවිධානය කරලා රැක ගන්නවා. මොකද ඒ දේවල් නැති වුණොත් විනාශ වුණොත් තමන්ට දුක් දුමනස් එන නිසා හොඳට මතක තබා ගන්න මෙන්න මේ විදිහට දුක් නැති කිරීම සඳහා බාහිර භෞතික දේවල් ආරක්ෂා කර කර රැක රැක ඉන්න ලෝකේටයි බුදුරජාණන් වහන්සේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං කියන ටික මතක් කළේ. එබඳු ලෝකේට තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුක කියන එක දකින්ද සංකිටින පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ කියන්නේ මේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපය සත්ත්ව පුද්ගල භාවයෙන් එහෙම නැත්නම් වටිනාකමින් උපාදාන වශයෙන් ගන්නකමයි මේ ගත්ත ස්කන්ධ ටිකෙනුයි දුක එන්නේ. මොකකින්ද දුක එන්නේ? තමන්ගේ ඇස් ඉදිරි පිටට කවදාවත් ආවේ නැති, හම්බුනේ නැති, හම්බ නොවිච්ච රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී කිසිම අරමුණකින් තමන්ට දුකක් එන්නේ නැහැ. තමන්ගේ ඇහැකන දිවනාසය ශරීරයේ ඉස්සරහට ඇවිල්ලා එක් දිට්ඨි වශයෙන් හෝ තණ්හා වශයෙන් හෝ උපාදානුනොත් දැඩිව ගත්තොත් මම මගේ කියලා ගත්තොත් අන්නේ ගත්ත ටිකෙනුයි තමන්ට දුක එන්නේ කියලා සංකීර්තන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන සියලුම දුක් ටික එන්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ කියන්නේ උපාදාන වෙච්ච මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත රූපයක් තියෙනවා. මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියලා ගත්තා වූ වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් තියෙනම් අන්නේ ස්කන්ධ ටිකේ රූපය වගේම යම් වේදනාවක් ඒ වගේම හඳුනන බවක් හිතන බවක් දැනගන්න බවක් තියෙනම් ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන කිව්වහම අපි දන්නා වූ ශේත්‍රය තුල තියෙන සියලුම ධර්මතා අඩංගුයි. මෙන්න මේ ස්කන්ධ ටික මම මගේ මගේ ආත්මයයි කියලා එහෙම නැත්නම් ඉතාමත් වටිනවා කියලා හොඳයි කියලා හෝ උපාදාන වශයෙන් ගත්ත කමයි දුක කියලා පෙන්වුවා. ඒවෙන් තමයි දුක එන්නේ කියලා පෙන්වුවා. එතකොට තමන් මගේ මේ මම කියලා ගත්ත මේ රූපය දිරන දවසට මම මහලු වුණා කියලා දුක එනවා. ලෙඩ වෙනකොට මම දැන් මෙහෙම ලෙඩෙක් කියලා දුක එනවා. මැරෙන්න යනකොට අනේ දැන් මම මැරෙන්න එනවා කියලා දුක එනවා. ඒ වගේම ශරීරයේ යම් කිසි ඉන්ද්‍රියක් හෝ කොටසක් හෝ අහිමි වුණොත් ඒ නිසා නොයෙක් විදිහේ දුක් දුම්නස් ශෝක පරිදේවයන් ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ ධර්මුණු පුරෝ නිසා හෝ දේපොළ වස්තුව නිසා හෝ ඒවා වටිනාකමට කැමැත්තෙන් තමන් ඇසුරු කරනකොට ඒ කැමැත්තෙන් ඇසුරු කරන වටිනා කියන දේ හෝ ඒ තමන් ආදරෙන් ආරක්ෂා කරන ධර්මුණු පුරෝ හෝ නැති වුණාම තමන්ට දුක් දුමනස් එනවා. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ සංකිටේන පංච උපාදාන කන්දා දුක්ඛ කියලා මතක් කළේ. එතකොට ලෝකය දැක්කේ දුකට හේතුව හැටියට දරුව මැරිච්ච එක, දරුව ලෙඩ වෙච්ච එක, සල්ලි නැති වෙච්ච එක, ඉඩකඩම් නැති වෙච්ච එකයි දුකට හේතුව කියලානේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දුකට හේතුව තණ්හාව කියලා. මෙන්න මේකෙදි හරි බොහොම වටිනා කාරණාවක් පින්වතුනි අපිට පෙන්වනවා. ඒ තමයි දරුව ලෙඩ වෙච්ච එක, දරුව මැරිච්ච එකයි දුකට හේතුව කියලා අපි දැක්කොත්, නැත්තම් මුදල් ටික නැති වෙච්ච එකයි දුකට හේතුව කියලා දැක්කොත්, රන්රිදී මුතුමැණික් කියන ආභරණ වස්තු නැති වෙච්ච එක විනාශ වෙන එකයි දුකට හේතුව කියලා දැක්කොත් අපිට ඒ දුක නැති කරන්න පුළුවන් කමක් නැහැ. අපි උදාහරණයක් හැටියට ගම්මු, අපි ගාව තියෙනවා මුදලක් 5000ක් තියෙයි. හරි, දැන් මේ 5000 කුලේ තමයි ගොඩාක් වටින්නේ. එතකොට මේ වටිනා 5000 කුලේ ඇයි ඒක වටින්නේ? ඒ කඩදාසි, ඒ සල්ලි තියෙනකොට ඒ සල්ලි වියදම් කළා නොයෙක් නොයෙක් විදිහේ කාම වස්තු, කාම භාණ්ඩ අපිට ළඟා කරගන්න පුළුවන් නිසා අන්නේ මුදල අපිට වටිනවා. ඊට පස්සේ දැන් මේක වටිනා කියන මේ 5000 කුලේ නැති වුණොත්, හොරු ගත්තොත් හෝ ගින්නට හසු වුණොත් හෝ වේයු කෑවොත් හෝ මිනිු කෑවොත් හෝ මොන විදිහකට හරි විනාශ වුණොත් අපිට දුක එනවා. එතකොට අපිට දුක එන්න තියෙන හේතුව තමයි මේ මුදල් කොලේ නෝට්ටුව නැතිවීම. ඒ හින්දා අපිට දුක නැතුව ඉන්න අපි මොකද කරන්නේ? පුළුවන් තරම් මේ සල්ලි කොලේ නැති වෙන්නේ නැතුව ඉන්න ආරක්ෂා වෙන විදිහට තියාගන්නවා, තැම්පත් කරනවා. හරි, එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වපු ආකාරයට ලෝකයේ තුල මේ පංච උපාදාන කන්ද දුක්ඛ කියලා කිව්වේ දැන් ඇස් ඉදිරිපිට ආවේ කඩදාසි කොලේ රූපය. ඒ රූපය රුපියල් 5000ක් බොහෝම වටිනවා කියලා අපි කාම උපාදානෙන් උපාදාන වුණ දැඩිවල්ලා ගත්තා. මේ සල්ලි කොලේ ගොඩාක් වටිනවා කියලා උපාදානයේ යෙදුනහම ඒ රූපය මත ඒ රූපය වටිනවා වගේ තමයි තේරෙන්නේ. දැන් ඔන්න ඒ සල්ලි කොලේ කැඩුනහම, බිඳුනහම, නැති වුණහම දුක එනවනේ. එතකොට දැන් මුළු ලෝකෙම කරන්නේ ඒ දුක නැති කරන්න කටයුතු කරන එක. ඔන්න එබඳු ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පංච උපාදාන කන්ද දුක්ඛ. මේ කඩදාසි කොලය වටිනාකමින් දකින එක දුකක්. ඇයි ඒ? ඊට පස්සේ පෙන්වුවා දුකට හේතුව. දුකට හේතු හැටියට පෙන්වුවේ තණ්හාව. ඒ කියන්නේ මේ කඩදාසිය දකිනකොට මේ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා, මේකෙ මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා ඒක වටිනාකමට තමන්ගේ මනසේ ඉදිච්ච කෙලෙසියයි දුක ඇති කරපු හේතුව කියලා පෙන්වනවා. අර මම මුලින් මතක් කරන්න ගත්තේ මේ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා කියලා කඩදාසිය වටිනවා කියලා දැක්කොත්, කඩදාසිය නැති වුණහම දුක එනවා කියලා දැක්කොත්, කඩදාසිය ආරක්ෂා කරලා රැකලා දුක නැති කරනවා කරන්න දකින්න ලෝකේට කවදාවත් දුක නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒ? කඩදාසිය නැති වුණොත් විනාශ වුණොත් දුක එනවා. ඒක නැති වෙන්න විනාශ වෙන්න නැතු වෙන්න රැක ගන්න පුළුවන්. ඒක රැකරක ඉන්නකොට ඒක තීදි තමන්ට හොන් අරන්ඩ වුණොත් මේ තමන්ගේ ජීවිත පැත්තේ ආයු සන්තතිය හිඳුණොත් ඒත් කැමති දේ තීදි දාලා යන්න වෙන දුක හෝ වෙනවා. එතකොට බාහිර භෞතික දේ නැති වුණාම වටිනාකමින් දැක්කොත් බාහිර වස්තුවයි වටින්නේ කියන තැනට පත්විච්ච ලෝකයට දුකෙන් ඈතර වෙන්න තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා බාහිර වස්තුවක් වටිනාකමට තේරුනේ වටිනාකමට වටිනාකමක් හැදුනේ මෙහෙම කියලා. ඒ කියන්නේ චක්කු සම්පස්සජ වේදනා ඇස් ස්පර්ශය නිසා අපිට චක්කු සම්පස්සයෙන් ඒ රූපයක් පිළිබඳ වේදනාවකුයි ඒ වගේම රූපයක් පිළිබඳ සංඥාවක හැඩයකුයි පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඒ ආරම්භය අපි තුල මේක රුපියල් 5000ක් බොහොම වටිනවා කියලා වටිනාකම යෙදෙනවා. රූපේ දකින්නකොට අපි තුල වටිනාකම යෙදෙනකොට රූපේ දකින්නකොට අපි ගාවයි වටිනාකම ඇති උනේ උපන්නේ කියලා නොදන්නකොට බාහිර භෞතික වස්තුව දැනගන්නවා කියන තැනකින් තමයි මේ විඥානය හැසිරෙන්නේ. මොකද ඇහැට පෙනුණු රූපයත් රූපේ දකින්නකොට මේ රූපයේ රුපියල් 5000ක් බොහොම වටිනවා කියලා දෙවනුවට සිතේ යෙදුණු දෙවනි අදියරත් මේ දෙකම එකට එකතු කළා. පෙනෙන දේ වටිනවා කියන තැනකින් දැනගන්නෝ විඥානයේ මායාව. ඔන්න දැන් අපිට බාහිර වටිනා දෙයක් තියෙනවා කියලා දැනුමක් ඇති වුණා. ඔන්න ඔහොම තමයි අපි රූපයට උපාදාන වුණේ. ඔන්න ඔය උපාදාන වෙච්ච රූපයයි දුක. ඊට පස්සේ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ දුකට හේතුව හැටියට දකින්ද මේ රූපයේ වටිනාකමට පෙන්නපු තමන්ගේ සිතේ තියෙන ගතිය දකින්ද කියනවා. මේ මගේ දරුවා, මගේ මුණුපුරා, මේක රත්තරන්, මේක රිදී මුතු මැණික් කියන මානසිකාරයත් එක්ක ඒ වස්තුව වටිනාකමට වටිනාකමක් තමන්ගේ මනසේ යෙදෙන කම දකින්ද කියන දුකට හේතුව හැටියට මේ ටික පෙන්වන්නේ. ඒ වටිනා වස්තු කැඩුණු බිඳුණු නැති වෙච්ච නිසා දුක එනවා කියලා දකින ලෝකයට කියනවා. මොකද ඒ පැත්තෙන් දුක නැති කරන්න යන්න බැරි නිසා දුකට හේතුව දකින්ද කියනවා තමන්ගේ පැත්තෙන් තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ කියලා. එතකොට දැන් හොඳට දන්නවා තමන් ආර්ය ශ්‍රාවකය හොඳට දන්නවා ඇස් ඉදිරිපිට රූපයක් හම්බ වෙනකොට ඒ රූපය වටිනවා නෙමෙයි ඒ රූපය වටිනා දෙයක් කියන අදහස තමන්ගේ මනසේ පහළ වෙනවා. සල්ලි කොලයක් කියන්නේ කොලේ ධර්මයේ නැති ලෝකයා ඒ කඩදාසියම වටිනවා කියලා හිතලා ඒ කඩදාසියම රකින්නකොට ආරක්ෂා කරනකොට ආර්ය ශ්‍රාවකයා දන්නවා ඇස් ඉදිරිපිට කඩදාසියක් එනකොට ඒ කඩදාසිය බොහොම හොඳයි, ඒක වටිනවා. අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්තති, ඒක සතුටු වෙනවා, සතුට බව ප්‍රකාශ කරනවා, හොඳයි කියලා ඊට නැඹුරු වෙලා තියෙන තමන්ගේ මනසේ තියෙන ගතිය දකිනවා. එයා දන්නවා මේ රූපේ දකිනකොට ඒ රූපේ ගොඩාක් වටිනවා කියන කම තමන්ගේ මනසේ දෙනවා. එයා දන්නවා ඊගාවට දෙවෙනි කාරණාව මේ රූපේ දකින්නකොට රූපේ ගොඩාක් වටිනවා කියන කම මනසින් යෙදුනොත් යෙදිලා තියෙනකන් රූපේ නැති වෙච්ච දවසට දුක නැතුව ඉන්න බෑ. එයා දන්නවා මේ රූපේ දකින්නකොට රූපේ මේ වස්තුව මේක වටින මේක වස්තුවක් මේක වටිනවා කියන හැඟීමක් Tamanට එනවා. ඒ වස්තුව වටිනවා කියන හැඟීමක් එනකොට ඒ හැඟීමක් ඇති වෙනවා නම් ඇති වෙන ඒ වස්තුව විනාශ වෙන දවසට නැතෙන දවසට තමන්ට දුක් නොවී නම් ඉන්න බෑ කියලා එයා දන්නවා. එතකොට එයා දන්නවා මේ ඇස් ඉදිරිපිටට ආපු කඩදාසියේ වටිනාකම තමන්ගේ මනස තුල නොයදුනොත් නූපන්නොත් මේක රුපියල් 5000ක් මෙච්චර වටිනවා නේද කියලා ඒක ගොඩාක් වටිනවා කියන කමෙන් තමන් තුල චිත්තජයසික ධර්ම නූපන්න වටිනාකම නොතේරුණු තමන්ට එදාට මේ කඩදාසිකොලේ දිරණ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තදී හේතු නැතිවුණු නැති වෙනවා. ඒක කුමන හෝ හේතුවක් නිසා ඒ කඩදාසිය නැතිවෙන්න පුළුවන්. ඒ නැති වුණත් තමන්ට දුක එන්නේ. ඒ විදිහටමයි මේ මගේ දරුවා, මේ මගේ මුණුපුරා කියලා රූපයක් ඇස් ඉදිරිපිටට එනකොට මේ මගේ දරුවා කියලා හරි ආදර හැඟීමක් තමන් තුල උපදිනවා කියලා දකිනවා. අර රූපය මගේ ආදරණීය දරුවාමයි, මම කැමති දරුවාමයි මේ කියලා බාහිර රූපේම කැමති වස්තුව කොටත් කැමති දේ විනාශ නොවීම දුකට හේතුවක් හැටියට දකින ලෝකයේ තුල මෙයා දකිනවා මේ රූපය ඇස් ඉදිරිපිටට එනකොට මේ මගේ ආදරණීය දරුවා, මේ මගේ ආදරණීය මුණුපුරා කියලා හැඟීම් සහගත කෙලෙසයක් ඇස් ඉදිරිපිටට එන රූපය, ඇස් ඉදිරිපිටට එන රූපය නිසා තමන්ගේ මනසේ එදෙනවා. එයා දන්නවා තාම මට එහෙනම් දුක නැතුව ඉන්න බෑ. මේ රූපය මගේ දරුවා, මගේ මුණුපුරා, මගේ ප්‍රියමනාප දරුවා, ප්‍රියමනාප මුණුපුරා කියන හැඟීමයි මට තියෙන්නේ. මේ හැඟීම ඇති තාක් දුක නැතුව ඉන්න බෑ. මේ රූපේ කැඩෙන දවසට, බිඳෙන දවසට, වෙනස් වෙනකොට මට දුක් දුම්නස් එනවා කියලා දන්නවා. එයා දන්නවා මේ රූපේ ඇස් ඉදිරිපිටට ආවත් මේ මගේ ප්‍රියමනාප එකම දරුවා, මේ ප්‍රියමනාප එකම මුණුපුරා කියලා වටිනාකම මා තුළ නොයදෙනවා නම්, නොයදුනොත් මට දුක එන්නේ නැහැ. එතකොට එයා දුක්ඛ නිරෝධේ ඥානං කියලා කියන්නේ මේ තණ්හාව නැති කිරීමයි දුක් නැති කිරීම කියන කාරණාවෙන් පෙන්වුවේ. අන්නේ ඒ විදිහට ලෝකයා දුක නැතුව ඉන්න දන්නේ බාහිර භෞතික වස්තු ආරක්ෂා කර කර දුක නැතුව ඉන්න දන්නේ එබඳු ලෝකයකට පෙන්නනවා මේ බාහිර පෙනෙන වස්තුන්ගේ වටිනාකම තමන්ගේ මනසේ නොයදුනොත්, තණ්හාව කියන එක, කැමැත්ත කියන එක තමන්ගේ මනසේ නොයදුනොත් තමන්ට දුක නැතුව ඉන්න පුළුවන් නේද කියන කාරණාව දකිනවා. දුක්ඛ නිරෝධය කියන එක තමන් තුලින් දකිනවා. ඒ නිසා ඒකට බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් පැහැදිලි කරනවා. හොඳට සීලයක පිහිටලා චිත්ත සමාධිය ඇති වෙන ක්‍රමයක් උදව් කරගෙන සමත කමඨහනකින් හිත වඩවඩ තමන්ගේ ඇස් ඉදිරිපිටට එන රූප ගැන, කන ඉදිරිපිටට ගෙන ශබ්ද ගැන, නාසය ඉදිරිපිටට එන ගන්ධ ගැන නුවණින් ඇත්ත ඇති හැටි ටික 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 මෙනෙහි කරන්න. ඒ රූපයේ පිළිබඳව දැනගැනිල්ලක් ඇති වෙනකොට, කන ඉදිරිපිටට ආව ශබ්දයේ පිළිබඳ දැනගැනිල්ලක් ඇති වෙනකොට, ඒ දැනගැනිල්ල ඇති උනේ කොහොමද කියලා පෙන්වන්න. මෙන්න මේ විදිහට ඒ ඇහැ කන දිව නාසය ශරීරයේ ඉදිරිපිටට ආපු වස්තුන්ගෙනුත් ඒ වස්තු ගැන තමන් තුළට දැනුමක්, දැනගැනිල්ලක් ඇති වෙනවා නම් මොන විදිහකට හරි ඒ දැනුම දැනගැනිල්ල ඇති උනේ කොහොමද කියන කාරණාවත් හොඳට පෙන්වන්න කියනවා. සීලයක පිළිපදනකොට ඒකෙන් කය වචන දෙක සංවරලා හිත සමාධි කරගන්න උපකාරයි. ඒ වගේම සමත කමඨහනක් වඩනකොට නීවරණ ධර්ම ටික 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 ගෙවෙනවා, දුර වෙනවා. අන්න ඒ වගේ උපායක් කරමින් ඇස්, ඇහැ, කන, දිව, නාසය ඉදිරිපිටට එන වස්තුන්ගේ ස්වභාවය මොකද්ද, ඒ වගේම ඒ එන රූප ශබ්ද ආදී අරමුණු දැනගත්තේ කොහොමද, දැනගැනිල්ල උනේ කොහොමද කියන කාරණාව පෙන්වුවොත් මෙන්න මේ ක්‍රමයට දුක නැති කරන්න පුළුවන් කියලා. කුමක් නිසාද? ඒ විදිහට බැලුවොත්, ඒ විදිහට නුවණින් මෙනෙහි කරනකොට, මෙනෙහි කරනකොට බාහිර භෞතික ලෝකයේ ප්‍රියමනාප රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධය බාහිර තියනවා නෙමෙයි. ඒ කියන්නේ ප්‍රියමනාප රූප තියනවා නෙමෙයි, බාහිර රූප ප්‍රියමනාපයි කියන හැඟීමක් තමන්ට ඇති වෙලා කියන අවබෝධයත්, ඒ හැඟීම ඇති කරගත්තේ මෙන්න මේ වගේ වස්තුවකටයි කියන අවබෝධයත් පහළ වෙනවා. එතකොට එයා අනුක්‍රමයෙන් මේ විදිහට මේ ප්‍රතිපදාවේ හැසිරෙනකොට යතහ භූත ඥානය ඇති වෙනවා කියලා කියන්නේ ඇස් ඉදිරිපිටට, කන ඉදිරිපිටට පහළ වෙන අරමුණු වල සැබෑම ස්වභාවය දකින්ට හම්බ වෙනවා. ඒ සැබෑම ස්වභාවය දකින්න හම්බ වෙනකොට අපි හැමදාම අපේ ජීවිතයට දුක ගෙනෙන විදිහට සිහි කර කර හිත හිත ඉන්න මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. එතකොට මෙතින්දි මම මතක් කරන්න ගත්ත විශේෂයෙන්ම මේ පින්වතුන්ට එක කාරණාවක්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නා තැන ඉඳලා ආර්ය ශ්‍රාවකය කියලා කියන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය හොඳට අහලා හොඳට හිතලා හුරු පුරුදු නුවණක් දෙන කෙනාට තමයි ශ්‍රුතවත් කියලා කියන්නේ. ධර්මය අහලත් නැ, ධර්මය හිතලත් නැති, ඒකට හොඳට හුරු පුරුදු කළ නැති කෙනාට කියනවා අශ්‍රුතවත් කියලා. අශ්‍රුතවත් පුතජනයා දකින්නේ බාහිර ප්‍රියමනාප පුද්ගලියෝ වස්තු, ආර්ය ශ්‍රාවකයා වගේම බාහිර කෙනත් බාහිර වස්තුව තමයි ප්‍රියමනාපයි කියලා දකින්නේ. හොඳට මේ කාරණා මතක් කරගන්නට මම එහෙම මතක් කළේ ප්‍රථම භූමියේදී, ප්‍රථම මට්ටමේදී පුතජන කෙනත් දෙන්නත්. ඒ කියන්නේ මේ කඩදාසිය මේ රුපියල් 5000 වටිනවා කියලයි පුතජන කෙනා දකින්නේ. මේක රුපියල් 5000ක් ඒක වටිනවා. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයා දන්නවා මේක රුපියල් 5000ක් ඒක වටිනවා කියලා කඩදාසිය වටිනාකමට පෙනෙනවා කියන එක එයාටත් පේනවා, ආර්යයටත් පේනවා, දෙන්නටම. අසෘතවත් කෙනා මේ කඩදාසිය වටිනාකම කඩදාසිය වටිනාකමට පෙනෙන්නේ මොකක් නිසාද කියන කාරණාව දන්නේ නැහැ. එයා වටිනවා කියන දේ නැති වුණොත් තමයි දුක එන්නේ කියලා දකින්නේ. එයා දන්නවා මේ වටිනා කියන දේ කවදා හරි දවසක නැති වුණොත් දුක එනවා. ඒ හින්දා වටිනා කියන දේ රැකගත්තොත්, වටිනා කියන දේ රැකගන්න පුළුවන් නම් දුක නැතුව ඉන්න පුළුවන්. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දකිනවා මේ කඩදාසිය රුපියල් 5000ක් බොහොම වටිනවා කියන තැනකින් මට පේනවා. එයත් දකින්නේ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා කියන තැනකින්. ඊට පස්සේ දෙවනුවට එයා දකිනවා අරයට වඩා මේ කඩදාසි කොලේ රුපියල් 5000ක් වටිනවා කියලා ඒක වටිනාකමට පෙන්නනකම තියෙන්නේ මගේ මනසේ නේද කියලා හඳුනගන්න. අරයට අසෘත පුතජනය කියන කෙනාට මනස පිළිබඳව කිසිම දැක්මක් හැඟීමක් එන්නේ නැහැ. එතකොට කෙලින්ම ඒ වටිනා දේ හම්බ වුණා, වටිනා දෙයක්, වටිනා කඩදාසියක් තියෙනවා. කඩදාසිය වටිනා කඩදාසියමයි කම්ප්ලෙන් නිර්මාණය කළේ. මේක නිර්මාණය කෙරුවේ හැදුවේ අහවල් කර්මාන්ත ශාලාවෙන්. හෝ ඒ විදිහට තමයි දකින්නේ මේක වටිනා සල්ලි කඩදාසිය හැදුන හැටි දකින්නේ කොහොමද? නොයෙක් විදිහේ කඩදාසි ටිකකින්, ඒ වගේම කඩදාසි කොලයට මුද්‍රණය කළා රජයේ අනුමැතියෙන් අහවල් කර්මාන්ත ශාලාවේ තමයි මේ වටිනා කඩදාසිය හැදුවේ. එතකොට මේ වටිනා කඩදාසිය නැති වුණාම දුක නැති වෙනවා කියන එකෙන් තමයි ඒගොල්ලෝ ඒ කඩදාසිය කියන එක නැති වුණාම තමයි දුක එන්නේ. එතකොට කඩදාසිය ආරක්ෂා කළොත් දුක නැතුව ඉන්නවා. ආර්ය ශ්‍රාවකයා රුපියල් 5000ක් වටිනාකම තියෙන රුපියල් 5000ක් ඇති වෙච්ච හැටි දකින්නේ කර්මාන්ත ශාලාවකින් නෙමෙයි. කඩදාසිය හැදුනේ කර්මාන්ත ශාලාවකෙන් නැත්තම් මහ බුත්යන්ගේ උපාදාය රූපයක්. ඒ ආරම්භය රුපියල් 5000ක් වටිනවා කියන කම, මේ රුපියල් 5000ක් මේක වටිනවා කියන කම හැදුවේ මනසින් කියලා දකිනවා. තණ්හාවෙන් ඒක හැදුවේ කියලා දකිනවා. අරය කෙලින්ම වටිනාකම තියෙන කොළේ හැදුවේම කර්මාන්ත ශාලාවෙන් කියලා දකින්නේ. එතකොට මෙතන වෙනස පෙන්වන්න ඕනේ මට අන්නේ එකයි. එතකොට වටිනා කොළේ හැදුවේම කර්මාන්ත ශාලාවෙන් කියලා දැක්කොත් එයාට ඒ වටිනා කියන වස්තුවේ වටිනාකම අයින් කරන්න තැනක් නැහැ. නිර්මාණය වෙලා තියෙනම වටිනා වස්තුවක් වෙනවා. නමුත් කිසිම වටිනාකමක් දෙන්න බැරි මහ භූතයන්ගේ උපාදාය රූපයක් කඩදාසියකින් නිර්මාණය කළ, කර්මාන්ත ශාලාවක නිර්මාණය කළ කඩදාසි චිත්‍රයක් ඇඳි කඩදාසියක්. ඒ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා කියන කම ඇති කළේ තමන්ගේ මනසින් කියන එක දකිනවා. ඒකයි දුකට හේතුව තණ්හාව කියනකොට මම මේ උපමාවෙන් කියනවා වගේ වටිනාකමට පෙනෙන හැම දෙයකම මේ අර්ථයම අරගෙන යන්න. ඔබට දරුවෙක්ව පෙනෙනවා නම් එතකොට ඒ මගේ මේ එකම දරුවා නැත්තම් එකම මුණුපුරා මට ඉන්න එයා ගොඩාක් මට වටිනවා කියන කමයි ඔබට තේරෙන්නේ. ඔබට තේරෙන්නේ ඒ වටිනා දරුවා වටිනා මුණුපුරා කොහොමද හැදුනේ කිව්වහම මව් කුසෙන් ඉපදුණු කමයි ඒ වටිනාම දරුවා වටිනා මුණුපුරා මව් කුසෙන් උපන්න දරුවා කියලා දරුවගේ ඉපදීමමයි වටිනාකම ඉපදීම හැටියට දකින්නේ. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දකිනවා මොකද්ද? ඇස් ඉදිරිපිටට එනකොට මේ මගේ දරුවා මේ මගේ මුණුපුරා කියන හැඟීමත් එක්ක තමන් තුළ ඒකේ වටිනාකම කීදෙනකම. එතකොට මෙන්න මේ විදිහට දුක ඇතිකරන්න හේතු වෙච්ච එක තණ්හාවයි කියලා හඳුනා ගන්න කියන එකයි මම මේ නැවත නැවත මතක් කළේ. සාමාන්‍ය ලෝකයා ඒක දකින්නේ නැහැ. ඒ භෞතික වස්තුවේ නිර්මාණයම චිත්තචෛසික පැත්ත ගැන කිසිම අවධානයක් අවබෝධයක් නැතුව බාහිර භෞතික රූපස්කන්ධය මතම ලෝකයාගේ පැවැත්ම ගොඩ ගැහිලා තියෙනවා. රුපියල් 5000 කුලේ වටින්නේ 5000 කුලේ කර්මාන්ත ශාලාවෙන් හදපු එකමයි වටිනාම කුලේ හැදුවේ. ඒක නැති වුණොත් තමයි දුක එන්නේ. ඒ හින්දා ඒක ආරක්ෂාකට යුතු වෙන ක්‍රමයක් ඇත්තේම නැහැ. එතකොට නමුත් එබඳු ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කඩදාසිය වටිනාකමක් තිබුණේ නැහැ. ඒක රූපයක්. ඒක දකිනකොට තමන්ගේ මනසේ වටිනාකම යෙදුනේ. තමන්ගේ මනසේ වටිනාකම යෙදුණු බව දන්නේ නැති හින්දා වටිනාකම නැති රූපයත් තමන්ගේ මනසේ යෙදුණු වටිනාකම දෙකම එකට එකතු කරලා මේ පෙනෙන රූපයේ වටිනවා කියන තැනකින් තමන් තුළ දැනගැනිල්ලක් ඇති වෙලා තියෙන මෙන්න මේ දැනගැනිල්ලයි තමන්ට දුක ගෙනත් දෙන්නේ බොරුව කියලා පෙන්වනවා. උකට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ වටිනාකමක් නැති රූපෙත් නෙමෙයි. වටිනා රූපෙ දකිනකොට වටිනාකම යෙදෙන තණ්හාව කියන තැනත් නෙමෙයි. මේ පෙනෙන රූපෙට වටිනවා කියලා තණ්හාව එකතු රුපියල් 5000ක් වටිනවා කියලා දෙකම එකට එකතු කළා. තමන් 5000 කොලයක් දැනගන්නවා කියන තැනට තමයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. අන්න ඒකෙන් තමයි දුක එන්නේ. දුකට හේතුව එන්නේ මේ රූපයට මේ තණ්හාව එකතු කරපු හැටි. එතකොට තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා කියන කාරණාවෙන් පෙන්නන්නේ මේ පෙනෙන රූපයට මේ පෙනෙන රූපය ඇස් ඉදිරිපිටට එනකොට ඒ අරඹය වටිනාකම තමන්ගේ මනසින් නොයදෙන තැනට කෙනෙකුට ගන්න පුළුවන් නම් අන්න පින්වතුනි එයාට දුක නැතුව ඉන්න පුළුවන් කියන එක එයාව දුක්කරන්ඩ ඒව එයාව ශෝක පරිදේවයන්ට පත්කරන්ඩ සමත් කිසිදු අරමුණක් මේ ලෝක ධාතුවේ නැහැ. එයාව සතුටු කරන්න බාහිර භෞතික දෙයකට බෑ. එයාව දුක් කරන්නවත් බාහිර භෞතික දෙයකට පුළුවන් කමක් නැහැ. මොකද තමන්ගේ මනස තුළ හොඳ ස්ථාවර බවක් හදාගෙන තියෙන බාහිර වස්තුන් නිසා තමන් තුළ මනාප අමනාප බව නූපදින ස්වභාවයට අරගෙන ගිහිලා තියෙයි. එතකොට ඒකට දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ආයතන හයට කුමන අරමුණක් ආවත් ඒ කිසිම අරමුණක් අරඹයා ඒව වටිනාකමටවත් නොවටිනාකමටවත් නිමිති තමන්ගේ තුළ උපදින්නෙත් නැහැ හදාගන්නෙත් නැහැ. එහෙනම් රහතන් වහන්සේට කියනවා චලංග සමන්නාගත උපේක්ඛා කියලා. අංග හයකින් යුත් උපේක්ෂාව කියලා. ඒ කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස කියලා මේ ස්පර්ශ ආයතන හයෙන් ඕනම අරමුණක් අරඹයා හැම කල්හිම ඒ උපේක්ෂාව විරස් වෙන්නේ අකෝප්‍යයි. එතකොට මෙන්න මේ වගේ මේ චතුරාර්ය සත්‍ය කියන්නේ වෙන මුකුත් හින්ද නෙමෙයි බාහිර භෞතික ලෝකේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර වටිනා නොවටිනා කමින් තොර ශුන්‍යතාවයක් තියෙන්නේ කියන ටිකත් පෙන්නලා, ඒකයි පංච උපාදාන ස්කන්ධ කියන ටික පෙන්නලා, ස්කන්ධ ටික ඉගෙන ගන්න ගිය පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා, උපාදානයේ හතු ස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක ඉගෙන ගන්න ගියාම හොඳට උගන්වනවා. ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකත් ඒවා ඉස්සරහට එන අරමුණු ටිකෙත් ශුන්‍යතාවය, ඒ වගේම ප්‍රාර්ථනා වටිනාකමක් නැති ස්කන්ධ මාත්‍රයක් බව. ඊට පස්සේ දුකට හේතුව තණ්හාව කියන තැනින් පෙන්නනවා ඒ රූප ශබ්ද ආදී අරමුණු, ඇහැ කන දිව නාසය ආදී අරමුණු වලට ගැටෙනකොට තමන් තුළට වටිනාකම ගොනු වෙච්ච උපදිච්ච හැටි. එතකොට මේ පෙනෙන හැෙන දේ තුළ වටිනාකම උපදින කම තමන් තුළ නැති නොවුනොත්, වටිනාකම උපදින කම ඇති තා දුක කියනක නතර කරන්න බෑ කියලා කියනවා. ඒ හින්දා රූප ශබ්ද ගන්ධ අරමුණු පෙනෙනකොට ඒ තුළ වටිනාකමට පෙනෙන එක තමන් තුළ උපදින ගතිය නතර කරගන්න කිව්වා. අන්න මේ තණ්හාව කියන එකේ හිස්සුන් තල් කඳක් වගේ කළා. තණ්හා අනුසයම මේ නැති කළා කියන එකෙන් කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ අරමුණු හම්බ වෙද්දි තමන් තුළ ඒවා හොඳ හෝ නරක විදිහට තමන් තුළ නිමිති උපදින ගතිය සම්පූර්ණ උපදින ස්වභාවයට යනවා. කොටිකන පංච උපාදාන ස්කන්ධය අනුත්පාද බව කියලා නොහට ගන්න කම කියලා නිවන කියලා පෙන්වන්නේ, තණ්හා නිරෝධය නිවනයි කියන තැනින් පෙන්වන්නේ අන්න ඒක. එතකොට මෙන්න මේ තැනට එන්න තමයි, ඒ කියන්නේ ඇහෙන් දැක්කත් ඒ රූපය මේ මගේ ප්‍රියමනාප දරුවා කියන හැඟීම තමන් තුල චුට්ටක්වත් උපදින්නේ නැහැ. ඒ වෙනුවට යතහ බුත රූපය ඇත්ත හැපිලා හිටිනවා. හිතින් දරුවා කියලා සිහි කළත් සිහි කරන මනසත්, මනසින් සිහි කරන ධර්මයෝ ඒ සිත නැති වෙනකොට නැති වෙනවා කියන හැඟීම පෙනෙනවා. බාහිර රූපයකට චුට්ටක්වත් නැමෙන්නේ නැහැ රූපය ඇත්ත එළඹ සිටිනවා. හිතින් දරුවා කියලා සිහි කෙරුවත් ඒ නිමිත්ත සිහි කිරීම මාත්‍රයක් සිටුවිල්ලක් මිසක ඇත්ත වෙන්නේ නැහැ, සජීවී වෙන්නේ නැහැ. ඇහෙන් දැක්කත් ඒක රූප මාත්‍රයක් මිසක පුද්ගල භාවය උපදින්නේ නැහැ. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධේ දරුවා කියන කම හින්දා, ඔබ දරුවා ලෙඩවීම නිසා, මහලු වෙච්ච නිසා, මරණය නිසා, නිന്ദා අපහස ඇනුම් බැනුම් දරුවට ඇතිවෙච්ච නිසා විඳ දුකක් තියෙනවා නම් ඒ දුක නූපදින තැනට මනස ගන්න එකටයි නිවන කියලා කියන්නේ. හොඳට නිරෝධය කියලා කියන්නේ ඒ නිරෝධය පෙන්නලා ඊට පස්සේ තථාගතයන් වහන්සේ පෙන්නනවා හොඳට සිල්වත් වෙන්න. නිති පන්සිල් පොහොය අටසිල් සමාදන් වෙලා කායික වාචික සංවරය ඇති කරගන්න. ඇති කරගෙන ඊට පස්සේ හොඳට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන සමත නිමිත්තක් ඇසුරු කරන්න. සමත නිමිත්ත කියලා කියන්නේ හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්ඩ නොදෙන විදිහට, දුවන්ඩ බැරි වෙන විදිහට එකම එක තැනක් විතරක් ඇසුරු කරන්න සකස් කරන එක. ඒකට පෙන්නනවා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. පරිමුඛං කියන්නේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේ සතින් උපට්ඨපෙත්ව. හොඳට සිහිය පිහිටුවා ගන්න. එතකොට නාසය හෝ තොල් දෙක ගාව හිත පිහිටුවා ගන්න කියන්නේ හිත බැඳගත්තාම හිතට එක එක තැන්වලට දුවන්න බෑ. ඒ වගේ හොඳට නාසය ගඟ හෝ තොල් දෙක ගාව හිත පිහිටුවගෙන ඕකට කියන සමත නිමිත්ත කියලා. එහෙම හිත පිහිටුවාගෙන නොයෙක් නොයෙක් විදිය අරමුණු වලට යටින් දුවන්න තියෙන ඉඩ නැති වෙන්න. එහෙම සමත නිමිත්ත හිත බැඳගත්තත් බාහිර අරමුණක හිත විසිරෙන්න පුළුවන්. ඒ නිසා බාහිර අරමුණක හිත විසිරෙන්නේ නැති වෙන්න උපාය පිණිස නාසිකක් ගේවා මුඛ නිමිත්තේ සිත තියාගෙන සිහියෙන් අස්වාස ප්‍රස්වාස කරන්න, අස්වාස ප්‍රස්වාසයට සිහියෙන් වෙන්න. මේ විදිහට උපාය කළ චිත්ත සමාධියක් ඇති කර ගන්නට පුළුවනි. ඊට පස්සේ ඒ විදිහටම මේ වගේ නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන නොයේක් විදිහේ කාම සංඥාවන් තමන් තුළ එන්න නොදී කාම සංඥාවන්ට අමතක වෙන විදිහට කාම සංඥාවන් මගහැරලා යන්න උපාය පිණිස සියලු සත්වයේ කෙරෙහි මෙත් සිත වඩන්න. තාම සත්ව පුද්ගල භාවයෙන් මෝහයේ තියෙන්න පුළුවන්, අවිද්‍ය අනුසය තියෙන්න පුළුවන්. නමුත් මේ කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ නීවරණ ධර්ම දුරු කරන්න. අපි මෙත්සිත වඩනකොට කාම ඡන්ද ව්‍යාපාද ආදී අකුසල ධර්මයන්ට නීවරණයට එන්නේ නැහැ. මේක උපායක්. ඒ නීවරණ ධර්ම දුර්විල හිත සමාධි වුණාම මේ සියලු සත්‍ය නිදුක් වේවා කියන තැනක සියලු සත්ව පුද්ගල භාවයෙන් තියෙන යම් කෙලෙසියක් තිනුනම් ඒකත් හේදිලය ඒක සුද්ධ වෙලා යයි. ගහක් කපන්න ගහක් උදව් කරගන්නවා වගේ මේ කුසලය අකෙලස් ටික නසා ගන්නත් යම් කෙලෙසියක උදව්වක් ගන්නවා අපි. එතකොට සීල සත්‍යය කෙරෙහි මෙත්සිත වඩන්න. එහෙම නැත්නම් සති නිමිති හිත තබාගෙන මේ ශරීරයේ කුණුප කොටස් නුවණින් ආවර්ජනා කරන්න. එහෙම නැත්නම් සති නිමිති හිත තබාගෙන ධාතු වශයෙන් මෙනෙජ් කරන්න. එහෙම නැත්නම් බුදු ගුණ මර ඒ වගේ මරණානුසති මේ වගේ බුදු ගුණ අසුභය මරණේ මෛත්‍රිය ආදී සතර කම්මටහලින් එකක් හෝ ආනාපාන සති හෝ මේ සුදුසු බුදුරජාණන් වහන්සේ චිත්ත ඒකග්ගතාව ඇති කර ගැනීම පිණිස කමඨං 40ක් පෙන්වලා තියෙනවා. සුදුසු කමඨහනකින් හිත එකඟ කරගන්න උත්සාහවත් වෙනවා. සීලයක පිළිහිටලා සිත එකඟ කරගන්න ටිකක් උත්සාහවත් වෙනවා. හැබැයි හොඳටම දන්නවා යා දැන් මේ හිත එකඟ කරන්න මොකටද? තණ්හව නැති කරන්න. යා දන්නවා ඇස් ඉදිරිපිට රූපයක් හම්බ වෙනකොට මේ මගේ දරුවා මුණුපුරා රත්තරන් රිදී මුතු මැණික් කිය කිය වටිනාකම් මන්තුලේ යෙදෙනවා. ඒ යෙදෙන වටිනාකම තියෙන තාක් මට දුක නැතුව ඉන්න විදිහක් නැහැ. ඉතින් මේ වටිනාකම මගේ මනසේ නොයෙදෙන තැනටයි ගන්න ඕනේ කියන තැන දන්න හින්දා සීලයක පිළිපිටලා හිත සමාධි කර කර එයා මොකද කරන්නේ? අන්න අර පංච උපාදන ස්කන්ධ ලෝකේ විදර්ශනා කරනවා. ඒ කියන්නේ තමන්ට වටිනාකමට තියනවා කියන වස්තු නැත්තම් දරුව මුණුපුරව මිනිස්සු සත්වය බාහිර ඉන්නවා කියලා දැනෙන අරමුණු ටික විදර්ශනා කරනවා. ඒ මොකද මම මුලින් මතක් කළා ඒව හැදුන හැටි ඇස් ඉදිරිපිටට ආවේ වටිනාකම නැති කඩදාසියක් ඒක දකිනකොට කුපියල් 5000ක් වටිනවා කියලා දෙවනි අදියර මනසෙ යෙදුන වටිනාකම මනසෙ යෙදුන වටිනාකමයි වටිනාකමක් නැති රූපයයි දෙකම එකට එකතු කළා නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ දෙකම ප්‍රත්‍ය කරගෙන එකට ගැට ගහලා තමයි දැනගන්නේ විඥානේ මායාවක් කියන දැනගත් එක බොරුව. එතකොට අපි මේක බොරුවක් බව පෙන්වුවේ නැත්තම් රුපියල් 5000ක් තියෙනවා 5000ක් තියෙනවා බාහිර 5000කුල තියෙනවා වගේ තමයි දැනෙන්නේ. හැබැයි අපිට 5000 කොලයක් නැත්තම් පංච උපාදාන ස්කන්ධයක් හැදුන හැටි පෙන්වුවොත් වටිනාකමක් නැතිරු කඩදාසිය වර්ණ දැන්නු කඩදාසිය ඉදිරිපිටට ආවා 5000ක් වටිනවා කියන කම මගේ හිතේ යෙදුනා. මේ දෙකම එකතු කළා කඩදාසිය වටිනවා වගේ තැනකින් තමයි දැනගත්තේ. ඒ කඩදාසිය වටිනවා කියලා දැනුම මට හැදුනේ මෙහෙම නේද කියලා පෙන්වුවා. ඊට පස්සේ කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් 32කින් උත සතර මහා ධාතු රූපය ඉදිරිපිටට ආවා. මේ මගේ එකම දරුවා මෙයා මට ඉන්න එකම වස්තුව කියන හැඟීම ආවා. මේ වටිනාකමින් යෙදුණු සිතුවිලි ටිකත් පෙනෙන රූපය දෙකම එකට එකතු කළ රූපය වටිනවා කියන තැනකින් දැනගත්ත රූපය දරුවා කියන තැනකින් දැනගත්ත නේද කියලා හොඳට පෙන්න හිත වඩනවා. හිත වඩවඩ පෙන්නකොට තේරෙනවා රූප ශබ්ද ගන්ධ අරමුණු නිසා පුද්ගලයේ වටිනා වස්තු කියන ටික සිත දුන්නු නිමිතිත් එක්ක නේද නිර්මාණය වෙලා තියෙන්නේ කියන ටික එන්න පින්වතුනි තමන්ගේ මනසේ අර බාහිර වස්තු වටිනවා කියන කම බාහිර වස්තු පුද්ගලයක් කියන කම ටික ගෙවිලා යනවා. එහෙම ගෙවිලා යතහ භූත ඥානය ඇස් ඉදිරියට පහළ වෙන්නේ මෙබඳු රූපයක්මයි කනට හම්බ වෙන්නේ මෙබඳු ශබ්දයක්මයි කියන එක වෙනස් වෙන්නෙම නැති තැනක ඉන්නවා. එතකොට හිතින් පුද්ගලයක් සිහි වුණත් රූපය ඇත්ත දකින හිඳ රූපයට නැමෙන්නේ නැහැ ඒක. සිත තුලම නැති වෙනවා. 5000ක් වටිනවා කියලා 5000 කුලේ සිහි කළත් ඒක කඩදාසිය පැත්තට නැඹුරු වෙන්නේ නැහැ. වර්ණ ගැන්වූ කඩදාසි වර්ණ රූපයක් මහ භූතයෙන් උපාදාය රූපයක් කියන යතහ භූත ඥානය එළඹ සිටින නිසා ඒ පැත්තට නැඹුරු වෙන්නේ වටිනාකම තමන් තුළම නැති වෙනවා. ගාවට රූප ශබ්දයේ ඇස් ඉදිරිපිටට එනකොට නැගිටලා එන්න ඇතුළත දරුවෙක් මුණුපුරෙක් 5000 කොලයක් ඇතුළත නැහැ. ඇහැට දකිනකොට ඇතුළත තියෙන 5000 කොලිය අවදි වෙලා එන්නේ. ඇස් ඉදිරිපිට රූපයේ ගැටෙනකොට ඇතුළත ඉන්න දරුවයි මුණුපුරයි නැගිටලා ආවේ. එතන පංච උපාදානස්කන්ධය අවදි උනේ. ඒ ටිකේ අනුත්පාද බව වුණාම ආයතන ටික පරිහරණය කළාට මුළු ලෝකෙම හිස් ශුන්‍යතාවයක්. එහෙම එන්න ලෝකයක් නැහැ. ඒකට කියනවා ලෝක නිරෝධය කියලා. මේ විදිහට සීලයක පිළිපැදලා හිත වඩ වඩ මෙන්න මේ ආයතන ටිකේ ඇත්ත ඇති හැටිය දැකලා පංච උපාදාන ස්කන්ධ ලෝකේ තමන් තුළ නූපදින ස්වභාවයට ගන්න මෙන්න මේ තැනට ඔබ අරගෙන යන්නයි මේ චතුරාර්ය සත්‍ය කියන එකනොත් පෙන්වන්නේ. මේ හැම එකකෙම අන්න එතෙන්ට ගියාම තමයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ ලෝකේ උපාදාන වශයෙන් නොගෙන මිදුණා කියලා. එතෙන්ට ගිය හැමෝම සීතු භූතෝස්මි නිබ්බුතු මම නිවුනේ වෙමි සිසිල් වූයේ වෙමි කියන වචනේ ප්‍රකාශ කරනවා. ඒ නිවීම සිසිල් වීම ඔබටත් හදාගන්න මේ දේශනාව හේතු උපනිස්සියම වේවා කියලා ආශිංසනය කරනවා. අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන් අපි අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. ලෝකය සම්බුද්ධ ශාසනයෙන් මේ පින් උතුම්වත් ආරක්ෂා කරන්නව ශාසන මාමක සම්මා දිට්ඨි සිළු දෙවියෝ දරණ ශ්‍රේෂ්ඨ රදගෘහිත සිළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගෙන දීපතන බෝධිය මුතුන් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවම් පදං. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං. ඒ වගේම අද අවිද්‍යා අන්ධකාරය දුරු කළා, විද්‍යාව උපදවාගෙන මේ පංච උපාදාන ස්කන්ධ දුකේ අනුත්පාද ස්වභාවය සඳහා වූ මේ දහම් පර්යාය මේ ලෝකයට ශ්‍රවණය කළා. අවිද්‍යා අන්ධකාරයෙන් මුදවීම සඳහා කළා වූ මේ දේශනාව සඳහා බැතිබර දායකත්වය සපයනවා ප්‍රධානම කීප දෙනෙක්ම එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන්. ඒ ජයමාලනී යටිවැල්ල යටිවැල්ල මෑණියන්ගේ සම්බන්ධතාවයෙන් ඒ මෑණියෙත් එක්ක සම්බන්ධ වෙලා මේ දේශනාව සඳහා අනුග්‍රහය දක්වනවා. තේමා රත්නායක, අනුලා චන්ද්‍රසේන, ඒ වගේම නාලනී රණවීර, ඩිලානි අබේසිංහ, චමිලා මානවසිංහ, සුසිලා තල්ගස්පිටිය, වෛද්‍ය සුජීව තල්ගස්පිටිය, අමරාසේන රත්න, විමලා අබේවර්ධන, රම්‍යා තින්නකෝන් කියන මේ පින්වත් පිරිසත් ඒ පින්වත් මෑණියන්ට සහ සම්බන්ධ වෙලා තියෙයි. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ මේ ජයරාණි ජයමාලනී යටිවැල්ල මෑණියෝ ඇතුළු ඒ දුවා දරුවෝ මේ ශාසනයේ බුද්ධ ශාසනයේ පැවැත්ම දෙසා බොහෝ වටිනා උපකාරයක් කළ සදහැබර පවුලක්. තමන්ගේ දුවා දරුවන්ට තමන් ජීවත් වෙන්න තියෙන වස්තුව ලෝකේ ආරක්ෂා කරද්දී ඒ යටිවැල්ල පවුලේ සියලු දෙනා විශේෂයෙන්ම මලිත යටිවැල්ලත් ඒ වගේම නිරංජලී නෝන මහත්මියත් යටිවැල්ල නෝන මහත්මියත් එකතු වෙලා තමන්ගේ ආදරණීය මෑණියෝ සහෝදර සහෝදරියක එකතු වෙලා කතා කළා. මේ අක්කර 20ක පමණ ඉඩම් ප්‍රමාණයේ මහා සංඝරත්නය උදෙසා සංඝ සතු කළා, පූජා කළා. ඉතින් ඒ අයට පින් සිද්ධ වීම සඳහා මේ ඉඩමේ ඉඳගෙනම අද මේ දේශනාව පටිගත කරන්නේ. අපි විශේෂයෙන්ම අනුමෝදන් කරනවා සීබී යටිවැල්ල මහත්මා, ඒ කියන්නේ අපේ මල්ති යටිවැල්ල මහත්මාගේ මියගිය පියාණන් ඇතුළු වර්ග පරම්පරාගත මියගිය ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් වූ ඒ අද සුඛී සුවපත් වෙන සෙනසෙත්වා කියලා එයාගේ පින් අනුමෝදන් කරන ගමන් ජයමාලනී යටිවැල්ල ආදරණීය මෑණියන්ටත්, ඒ වගේම රජිත, ජයන්ති, දාමිනී, ඒ වගේ මලිත යටිවැල්ල, ඒ වගේම නිරංජලි, ජීවන්ත, දිලිනි, චනුත්, චනුලි කියන දුවදරු මුණුපුරන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ ජයමාලනී යටිවැල්ල ආදර මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයත්, ඒ වගේම මලිත යටිවැල්ල, නිරංජලි යටිවැල්ල ඒ පින්වත් පිරිසටත් මේ සියලු දෙනාටම, ඒ යටිවැල්ල පවුලේ සියලු දෙනාටත්, මේට සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටත් මේ කුසල ධර්ම හේතුයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය වෙත්වා. මේ ධර්ම ශ්‍රවණය කළා වූ කෙරෙව්වා වූ කුසල ධර්මයේ ආනිසංස බලයෙන්ද මහා සංඝරත්නයේ උදෙසා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා මෙබඳු පරිත්‍යාගයන් කළ මේ කුසලයෙන්ද ඒ පින්වත් සියලු දෙනාට මේ ජීවිතයේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්ට ලැබේවා කියලා එයට තව ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මාසම්බුද්ධ.